වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නේ බුද්ධික පතිරණ මැතිතුමා හැබ්සන්. වසන්ත යාප බණ්ඩාර මැතිතුමා හැබ්සන්. කේශා විතානගේ මන්ත්‍රීතුමා හැබ්සන්ට්. හැබ්සන්ට්. කිංග්ස් නෙල්සන් මැතිතුමා
අහන ගරු කතානායකතුමනි.
ප්‍රවාහන මැතිතුමා.
ගරු කතානායකතුමනි, අතර මේක මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගරු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් අනවසරයෙන් අත්පත් කරගෙන තිබෙන ඉඩම් පිළිබඳ මෙම අනවසරයෙන් අත්පත් කරගෙන තිබෙනවා. මම ලැයිස්තුව ඇමුණුම එක වශයෙන් ඔබතුමාට ඉදිරිපත් කරනවා. 394 දෙනෙක් අඳුරගෙන තිබෙනවා. එයින් කොටසක් විශ්‍රාම ගොහිල් තියෙනවා, කොටසක් මියගොස් තිබෙනවා, අනිත් කීප දෙනෙක් පමණයි දැනට සේවා නියුක්තව සිටින්නේ. දෙක, එමේ ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තුව පවරා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම පිළිබඳ ඒ ප්‍රදේශයට අදාළ දීක්ෂණ කළමනාකරු ස්ථිර මාර්ග විසින් ස්ත්‍රික ඉංජිනේරු මගින් අධිකාරිය දුම්රිය දෙපාර්තමේන්තුව නීති අංශය වෙත නීතිමය පියවර ගැනීම සඳහා යොමු කිරීම සිදුකොණු ලබයි. ඉන් පසු ඉදිරි පියවර ලෙස නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාණිජ සහ නීතියන්සේ එක්ව නීත්‍යානුකූල පියවරගෙන අනවසරයෙන් පරිහරණය කරනු ලැබූ ඉඩම් පවරා ගැනීමට කටයුතු කරනු ලැබේ. එසේම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 18.098 යැලිරක් 209 යැලිරක් 0.04 සහ 2018.215 වෙනි දිනදී අමාත්‍ය මණ්ඩල තීරණය සහ 20 යැලිරක් 1471 31.21.03 සහ 2020.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව පත් කළ අමාත්‍ය අනුකමිටුවල පැවති රැස්වීම්වලදී එළම ඇති තීරණ පරිදි අදාළ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් සිදු කරමින් පවතී. ඒ අනුව මම මේ විෂය භාර අමාත්‍ය ධූරය බාර ගැනීමෙන් පසුත් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව ගරු නිමල් සිරිපාල සිල්වා අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් අනුකමිටුවක් පත් කළ එහි වාර්තා අවසන් කරලා නැහැ තාම. ඒ වාර්තාව අවසන් වෙච්ච වහම ඒ 2018 ඉඳන් විවිධ කමිටුවල වාර්තාවන්ට නුත් සලකා බලලා මේ ඉඩම් සඳහා යම් කිසි ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹෙනවා. ඊළඟට නොයසේ නම් ඒ මන්ද අදාළ නොවේ. දැනට අනවසරයෙන් අත්පත් කරගෙන තිබෙන තැනැත්තම් පිළිබඳ ඇමුණුම එක වශයෙන් මම ඔබතුමාට ලබා දෙන්න.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතුමා, දැන් මුළු රට පුරාම ගත්තොත් දුම්රිය මාර්ග ආශ්‍රිතව විශාල වශයෙන් ජනතාව මෙනකොට ගෙවල් හදාගෙන ඉන්නවා, දීර්ඝ කාලයක් ඉන්න අයත් ඉන්නවා, අවුරුදු 30-40ට වඩා පදිංචිලා ඉන්න අයත් ඉන්නවා. දැන් මේ අය දුම්රිය දෙපාර්තමේන්තුවට බදු ගෙවනවා, පමණක් අය බදු ගෙවනවා, පමණක් අය බදු ගෙවන්නේ නැහැ. හැබැයි දැන් බදු ගෙවන අයටත් යම් යම් අවස්ථාවලදී ගරු කතානායකතුමනි, විදුලිය ගන්න, ජලය ගන්න ගියාම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් අරන් එන්න කියනවා. ඉතින් මේ අනුමැතිය ලබා දෙන්නේ නැහැ, බදුත් අය කරගන්නවා මෙයාගේ. ඒ වගේම ගරු ඇමතුමා, දැන් මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුල දුම්රිය මාර්ගයේ ඒ ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු කරනවා, දීර්ඝ කාලයක් නිවාස හදාගෙන ඉන්නවා. දැන් මෙයට හදිසින් දැන් ඒගොල්ලන්ට කියලා තියෙනවලු මේ බදු මුදල් අය කරගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍යතාවනුව ඕන වෙලාවක අපිට ඕගොල්ලෝ මෙතනින් අයින් කරන්න පුළුවන් කියලා. එතකොට මේ අය නිකම්ම අයින් කරගත්තොත් මෙයට යන්න තැනක් නැහැ. දැන් ඔබතුමාගේ අමාත්‍යංශයේ මොන හරි විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද එහෙම අවස්ථාවක් ඇති වුණොත්?
අමාත්‍යතුමා, විශේෂ වැඩපිළිවෙලක් තිබෙනවා. විශාල අවුල් ජාලාවක් නිර්මාණය වෙලා තිබෙනවා. දුම්රිය රක්ෂිතයේ තිබෙන ඉඩම් මොනම හේතුවක් නිසාවත් දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දෙන්න බෑ. ඒ ලබා දෙනවා නම් එක කොන්දේසියක් තියෙනවා දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා අවශ්‍ය ඕනෑම විටක කවර ආකාරයේ ගොඩනැගිල්ලක් වුණත් ඉවත් කරගන්න ඕනේ. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට බලයේ තියෙන්නේ අවුරුදු 5ක කාල පරිච්ඡේදයෙන් බදු දෙන්න පමණයි. එනිසා මේ අවුල ලිහිම සඳහා ඉතාම දැඩි නීතියක් තියෙන්නේ. මොකද බ්‍රිතාන්‍ය යටත් වෙච්ච යුගයේ පටන් දුම්රිය රක්ෂිතයට ඇතුල් වීම පවා තානම් දුම්රිය මාර්ගයේ ගමන් කරන අයවරුන්ට නීති ප්‍රකාරව දඬුවම් කරනවා කියලා තිබෙන්නේ. ඉතා තද නීතියක්. ඒ නිසා මේ අනුව අපි දැනට මම වැලිකන්ද ප්‍රදේශයට ගියා. ඔබතුමාගේ ප්‍රාදේශීය ලේකම්වරු සමග දිස්ත්‍රික්ක ලේකම්වරයා සමග සාකච්ඡා පවත්වලා එයාට කාල සීමාවක් ලබා දුන්නා. කරුණාකරලා මේ බදු මුදල ගෙවන්න ගෙවීම සඳහා කාලයක් ලබලා දුන්නා මාස 3ක. ඒ කාලයෙන් පසුවත් එතන ඉන්නවා නම් අනවසර ලෙස ඉදිකරන සියල්ල පවර ගන්නවා කියලා අපි දැනුම් දුන්නා. ඒ අනුව එක දිනක් තුනදී කෝටියකට වඩා වැඩි මුදලක් එකතු කරගන්න පුළුවන්කම ලැබුණා. මම ඔබතුමා කියන එක පිළිගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වඩා ඵලදායී ලෙස නිසියාකාරව බදු අය කරගන්නවා නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ දැවැන්ත අලාභයේ සිද්ධ වෙන්නේ නැහැ. අලාභයේ පියව ගන්න පුළුවන්. ඒ නිසා දැන් 18 වෙනිදාටත් මේ කොළඹ කොටුව මරදාන යන ප්‍රදේශවල විශාල ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණය බදු නොගෙව පවත්වාගෙන යනවා. අපි මේ පිළිබඳ ඉතාම පැහැදිලිව ඒ අයට නිශ්චිත කාල සීමාවක් ලබලා දීලා බදු අය කරගෙන නියමානුකූල කිරීමෙන් පසු ඒ අයට හිරිහැරයකින් තොරව ඒ අවශ්‍ය වාණිජ කටයුත්ත නම් වාණිජ කටයුත්ත කරන් යන්නේ, කෘෂිකාර්මික කටයුත්ත සඳහා නම් ඒක කරන් යන්නේ ඉඩ දෙනවා. විශේෂයෙන් මේ පවතින ආහාර අර්බුදයේ යටතේ අපි දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට බලය පවරලා තියෙනවා. රක්ෂිතය තුළ පර්ච් එකක් අවුරුද්දකට රුපියල් 100ට හදිසි ආහාර භෝග වගාව සඳහා ලබා දෙන්න කියලා ගොවි සංවිධානවලට.
කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතුමා, දැන් CTB ආයතනය අපේ රටේ ප්‍රවාහන පද්ධතියට ලොකු ශක්තියක් දෙන ආයතනයක්. 1958 වසරේ තමයි මේ ආයතනය ආරම්භ කරලා තියෙන්නේ අපේ CTB එක. ඒකත් ඔබතුමාගේ අමාත්‍යාංශයට යටතේ තියෙන්නේ. ගරු ඇමතුමා, දැන් මේ වගේ තියෙන බස් රථ, විශේෂයෙන් මේ බස් රථ සාමාන්‍යයෙන් කිලෝමීටර් 105ක් විතර දිවුවම මේකේ ඕවර්ඕල් එක එන්ජිම අලුත් වැඩියා කරන්න ඕන. දැන් මම මේ කියන්න යන්නේ ගරු ඇමතුමා, දැන් එන්ජින් හැදුවම සාමාන්‍යයෙන් එන්ජින් එකක් අලුත් වැඩියා කරාම අලුත් පිස්ටන් දාලා ඒ විදිහට හරි ගැස්සුවම සාමාන්‍යයෙන් කිලෝමීටර් 105ක් 104ක් දුවන්න ඕන. දැන් එහෙම දුවන්නේ නැතුළු මේ බස් එන්ජින් එකක් ඕවර්ඕල් කරාම ලක්ෂයක්වත් දුවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් ඉන්දියාවෙන් ගේන බස් රථවලට දැන් අපේ දේශීය ව්‍යාපාරිකයන්ගෙන් මේ ස්පෙයාර් පාර්ට්ස් ගන්න එපා කියලා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ ගන්න බාණ්ඩ මේවා ප්‍රමිතිය පරීක්ෂා කරලා බල ගන්න ඕන. නැත්තම් හරි අපරාධයක් මේ රජයේ මුදල් නාස්ති වෙන්නේ. ඒ වගේම ගරු ඇමතුමා, දැන් කොන්දස්තරවරුන්ගේ විශාල අඩුපාඩුවක් තියෙනවා. දැන් ලංකාවේම වැඩිම ආයතන ආදායම් ලබන CTB එක තමයි අපේ පොළොන්නරුවේ තියෙන ඩිපෝව. එතකොට මේකේ කොන්ත්‍රාත් පදනම මත තමයි ගරු ඇමතුමා මම දන්නේ දින මේ කොන්දස්තරවරු බඳවා ගන්නෙ. එතකොට දැන් අවශ්‍යතාවය තියෙනවා 219ක් ඉන්න ඕන තැන ඉන්නේ 196යි කොන්දොස්තරවරු. එතකොට මේ විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිපුර, ඒ කියන්නේ පොළොන්නරුව ඩිපෝ ඉඳලා කිලෝමීටර් 50ක් දුර යන බස් එකක්. ඉතින් මේ ඈත යන බස් වලට කොන්දොස්තරවරුන්ගේ විශාල අඩුපාඩුවක් තියෙනවා. එතකොට එක දවසකට 104ක් 105ක් පාඩු වෙන ඩිපෝ තියෙනවලු මේ කොන්දස්තරවරුන්ගේ හිඟය නිසා. ඉතින් ඒ නිසා මේ රජයට ලැබෙන මුදල් ගරු ඇමතුමා මේ සම්බන්ධව මේ කොන්දස්තරවරු නැවත බඳවා ගන්න ඔබතුමා ඒකට කටයුතු කරනවා. මොකද රජයට බරක් වෙන්නේ නැහැ, මහා බංකුවට බරක් වෙන්නේ නැහැ. ඒ අදාළ ඩිපෝවෙන් තමයි මේ කොන්දස්තරවරුන්ට දෙන දීමනාව ලබා දෙන්නේ.
ඔබතුමා කියන දේ කරුක තනාගතුමනි සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. එනතර බස් රථ 800ක් පමණ දිනකට ධාවනය කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා රියදුරු හා කොන්දොස්තර හිඟේ නිසා. මම අද දිනේදී මේ අලුතෙන් පසුගිය සතියේ ඉන්දියානු නයෝජනා ක්‍රමය යටතේ අලුත් බස් රථ 75ක් ලබලා දුන්නා ග්‍රාමීය බාර්ගවලට. නිදාස් දිනේට පසු දිනේ පස්වෙනිදාට තව බස් රථ 150ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉන්දියානු නයෝජනා ක්‍රමය යටතේ අලුත් බස් රථ. තිබෙන බස් රථ 800ට රියදුරංගා කොන්දොස්තරවරු කොන්ත්‍රාත් පදනම යටතේ අවුරුද්දකට බඳවා ගැනීම සඳහා අද හවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒක නිසා අපි නිදාස් දිනෙන් පසු නිදාස් දිනයට සමගාමීව තිබෙන බස් රථයි නව බස් රථයි සමග කොන්දොස්තරවරු රියදුරවරු ලබාගෙන බස් රථ 1000ක් පස්වෙනිදා පටන් අලුතෙන් මේ පොදු ප්‍රවාහනයට එකතු කරන්නට සැලැස්මක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඔබතුමා කියන එක මම පිළිගන්නවා.
බොහොම ස්තුති. දැන්වීමයි පාර්ලිමේන්තු කටයුතු කරන කාර්යක සභාවේ රැස්වීම අද දින පස්වරු 3ට පවත්වන බව සියලුම මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේ දන්වනවා. ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණිකම් මැතිතුමා ඇබ්සන්ට්. චමින්ද විජේසිරි මැතිතුමා ඇබ්සන්ට්. ජගත් කුමාර සුමිත්‍රාජ මැතිතුමා.
මම අහනවා ගරු කථානායකතුමනි.
Yes. පාර්ලිමේන්තු කටයුතු කරන කාර්ය
2:30 meeting 2:30 is a
දෙක හමාර එකක් තියෙනවා 3:00
after the 2:30 meeting you have in the party leaders.
Yes.
That's 3.
That's right.
Okay, thank you.
කාන්තා හා ළමා කටයුතු සමාජ බලනවා මැතිතුමයි උත්තර දෙන්න.
ආයක දිල්දුබවේ රේඛාව ගන්න කරන ලද්දේ 2002 වර්ෂයේදී 1995 වර්ෂය වනමට දිල්දුබවේ ප්‍රතිශතය 28.8%කි. එය 2019 වර්ෂය වන විට 3.2% දක්වා අඩු වී ඇත. එය සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව. A2 සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනීමේ ක්‍රමවේදය කවරේද? සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනීම සඳහා ප්‍රථමයෙන්ම පෞල්‍යක හඳුනාගත යුතුයි. එෙහිදී මව පියා ඇතුළු අවිවාහක දරුවන් පෞල්‍ය සැඳින්නේ පෞල්‍යක තුල පහත් සඳහා නිර්ණායක සලකා බලා සමෘද්ධි සහනාදා ලබා දීම සුදුසු ප්‍රතිලාභින් තෝරා ගැනීමේ ග්‍රාමීය කමිටුවක් මැසින් සිදු කරනු ලබයි. පෞල්‍ය සමාජීය අධ්‍යාපන මට්ටම ආර්ථික මට්ටම සෞඛ්‍ය තත්ත්වයේ වත්කම් නිවාසයේ ස්වභාවයේ පෞලේ ජන විකාශනය A3
කතා කරන්න
ඒක පුද්ගල මාසික ආදායම 6000ට වඩා අඩු විය යුතුය. A4 2023 ජනවාරි 1 දිනට මුළු සමෘද්ධි ප්‍රතිලාභින් සංඛ්‍යාව 17,22,826 එම සහනාධාර වර්ගීකරණ අනුව පහත පරිදි වේ. 420 60,080ක් තියෙනවා. 1,900 ප්‍රතිලාභීන 6,87,157ක්, 3,200 ප්‍රතිලාභීන 331,877ක්, 4,500 ප්‍රතිලාභීන් ඉන්නවා 643,712ක්. සියලුම සංඛ්‍යාව සම්පූර්ණ සංඛ්‍යාව 17,020,826යි. A5 වාර්ෂිකව වැය කරන මුදල 2022 වර්ෂය සඳහා රුපියල් බිලියන 22ක ප්‍රතිපාදන අනුමත වුණා. ඒ වගේම පහත පරිදි තමයි ඒ වියදම දරන ලද්දේ. භාණ්ඩාගාරයේ විසි බිලියන 42.2කුත්, ආසියානු සංවර්ධන බැංකුවෙන් බිලියන 10.6කුත්, ලෝක බැංකුව විසින් බිලියන 10.7කුත් වැය කරා. ඒ වගේම 1.6 A6 මියයාම් දළ වශයෙන් වසරක සමෘද්ධි ප්‍රතිලාභින් 44,000ක් පමණ සමෘද්ධි ව්‍යාපාරණ ඉවත් වන අතර එය 2022 වර්ෂයේදී 44,670යි. A1 සමෘද්ධි සහනාධාරයේ ලැබී නොමැති අඩු ආදායම් ලාභී පවුල් විශාල සංඛ්‍යාවක් සිටම පිළිගත හැකි පිළිගන්නවා. A2 මුදල් අමාත්‍යාංශයට පිටුවා ඇති සමාජ ප්‍රතිලාභ මණ්ඩලය මගින් කිසියම් සහනාධාරක් හිමිය යුතු නිවැරදි පවුල් හඳුනා ගැනීම සඳහා දීපිවත්ත සමීක්ෂණය මේ වන විට ආරම්භ කර ඇත. එම සමීක්ෂණය මගින් ලබා ගන්න ලද ප්‍රතිඵල මත පදනම් මේ වන විට කුමන හෝ සහනාධාරයක් ලැබුවද ඔවුන් එම සහනාධාර ලැබීම සුදුසු නොවේ නම් එවැනි පවුල් සංශෝධනය කිරීමටත් කුමන හෝ සහනාධාරයක් ලබා ගැනීම සුදුසු පවුල් වේ නම් ඔවුන්ට එම අවස්ථාව ලබා දීමට අපේක්ෂිතයි. ඒක දැන් දෙවන අදීර ආරම්භ කරලා තියෙන්නේ නිලධාරි මට්ටමින් සමීක්ෂණය කරන එක. ඉහත පිළිතුරු අදාළ නොවේ.
ගරු රාජ්‍ය අමාත්‍යවරයා බොහොම ස්තුති මේ ලබා දුන්න පිළිතුරට. එකම ඔබතුමාගේ පිළිතුරේ පැහැදිලිව තියෙනවා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වෙනකොට මේ අවුරුදු 25කට පෙර 125ක් වෙච්ච 28ක් වෙච්ච දින්දුභාවය 103 දක්වා අඩු වුණා 2019 වෙනකොට කියලා. අද තියෙන ආර්ථික අර්බුදෙත් එක්ක ඒක 125කට විතර වැඩි වෙලා කියලාත් කතාවක් තියෙනවා. කොහොම වුණත් 125ක් අවුරුදු 25ක් කාලය තුල අඩු කරන්න සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි නිධානයේ විශාල දායකත්වයක් දුන්නා. එතකොට ඒ දායකත්වය තුළ කටයුතු කරලා මේ රටේ බිලියන 240ක විදිහට වත්කම් උපයන්න දායක වෙච්ච සමෘද්ධි නිලධාරීන් මේ රටේ දිල්දුකම පිටුදැකීමේ කාර්යභාරයේ සාර්ථක කළා කියන විශ්වාසය අපට තියෙනවා. එතනදී මේ වන විට ගරු රාජ්‍ය අමාත්‍යතුමනි සමෘද්ධි ප්‍රතිලාභීන් අලුතෙන් හඳුන්වගෙන යන වැඩපිළිවෙල තුළ සුබසාධක ප්‍රතිලාභ පනත තුළ 2002 අංක 24 දක්න මේ වන විට සමෘද්ධි නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් යම් පනතේ 22 වගන්තියෙන් විශාල අගතියකට පත් වෙන යෝජනාවක් කරලා තියෙනවා. මෙච්චර කාර්යභාරයක් කරලා සමුද්‍රින්දාරින් ජනතාව වෙනුවෙන් සහන දීලා මේ රටේ දිල්දුකම් පිටු දකින්න විශාල දායකත්වයක් දුන්න නිලධාරීන් සහ රාජ්‍ය සේවයේ දුප්පත්ම මිනිස්සු එක්ක වැඩ කරන කොවිඩ් වගේ වෙලාවකදී විශාල සහයෝගයක් දුන්න නිලධාරීන් අද ජනතාව දෙන වැරදි තොරතුරු මත ජනතාව දෙන සියලු තොරතුරු සමහර විට ගෙදර බිරිඳගේ තොරතුරු පවා සමහර ස්වාමිපුරුෂයෝ දන්නේ නැහැ. ඉතින් ජනතාව කියන සියලු තොරතුරු හොයාගන්න බෑ. පොලිසියට පැමිණිලක් කරාම සමහර ඒවා හොයාගන්නේ නැතු යනවා. එතකොට ඒකම වුණාම පොලිසියට දඬුවම් විඳින්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ සමුද්‍ර නිලධාරීන්ට දඬුවම් කිරීම හෝ රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් කිරීම මේ පනත තියෙන එක සාධාරණයි කියලා ඔබතුමා හිතනවාද කියන එකයි මේ 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 වෙනකොට ඒ සඳහා පැනලා ගිරලා තියෙන අර්බුදයක් තියෙනවා. අර්බුදය සාධාරණ විදිහට විසඳන්න යම් දායකත්වයක් දෙනවද කියලා අහන්න කැමති.
අත වශයෙන්ම ගත්තොත් සමෘද්ධි නිලධාරීන් විශාල සේවාවක් ඉස්ස සිද්ධ කරයි කියන එක අපි කාටත් පිළිගන්න පුළුවන් දෙයක්. 1995 සිට අද දක්වා විශිෂ්ට කාර්යභාරයක් ඉස්ස සිද්ධ කරලා තියෙන සමෘද්ධි නිලධාරීන් දිල්දුකම් පිටු දැකීම සඳහා. ඒ වගේම ඔවුන් වෙනුවෙනුත් විශාල දේවල් රජ්‍ය ඒ රජයන් විසින් සිද්ධ කළ තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් සුභසාධන පනත. සුභසාධන පනත කියනක ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාව ඉල්ලා සිටිනවා නියම විදිහට දිලිඳුකම් හඳුනගන්න කියලා. අපි දන්නවා මේ මුදල්කාරක සභාවදුනුත් කියලා තිබුණා නුසුදුසු පුද්ගලයෝ ඉන්නවයි කියලා. තම නුසුදුසු පුද්ගලයන් විශේෂයෙන් පත් කරේ මොන වර්ෂයේද ලක්ෂ 6ක් නුසුදුසු පුද්ගලයන් පත් කරේ මොන වර්ෂයේද කියන එක අපි හැමෝම දන්නවා. ඒක නිසා සමෘද්ධි නිලධාරීන්ට ඒ වක්‍යම කොහෙත්ම බාර ගන්න බෑ. සමෘද්ධි නිලධාරීන්ගේ මැදිහත්වීම මත නෙමෙයි ඒ තේරීම මේ වෙලාවේ සිද්ධ වුණේ. එතකොට නමුත් මේ මේ සුභසාධන පනත ක්‍රියාත්මක වෙන්නේ අපේ අමාත්‍යංශයට නෙමෙයි. ඒක වෙනම ක්‍රියාත්මක වෙන පනතක් සුභසාධන මණ්ඩල පනත. ඒ පනත මගින් නිලධාරීන් යම්කිසි වැරද්දක් සිද්ධ කරා නම් සද්භාවයෙන් නොදැනුවත්ව කරන කිසිම වරදක් මං හිතන්නේ රාජ්‍ය සේවයේ කිසිම නිලධාරියෙකුට වක්කීමක් පැවරෙන්නේ නැහැ. තමන් දැනුවත්ව වැරදක් කරොත් ඒ දැනුවත්ව කරන වැරදට වගකීම කියන එක සියලුම අංශවල තියෙනවා. අපි ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම වෛද්‍යවරුන්ට වක්කීමක් තියෙනවා. ලෙඩෙක් හිතාමතාම මරණයට පත් වුණොත් එහෙම නැත්නම් අගතියට පත් වුණොත් ඒ වක්කීම පැවරෙනවා. ඒක නිසා වෛද්‍යවරු ඕනම ප්‍රතිකාරයක් ගන්න ඉස්සෙල්ලා ඉලුමකට අස්සම් කරගන්නවා. අපි ට්‍රෙඩ්මිල් එකකට නැග්ගත් ඊට ඉස්සෙල්ලා ඉලුමක් අස්සම් කරගන්නවා ඉස්පිරිතාලෙක. ඒක නිසා සාමාන්‍ය වශයෙන් නිලධාරීන් දැන දැනම වැරදි තොරතුරු දුන්නොත් ඒකේ වගකීම ගන්න වෙනවයි කියන එක අපිට ප්‍රතික්ෂේප කරන්න අමාරුයි. මගේ අමාත්‍යංශයට නම් මේ පනත ක්‍රියාත්මකයි. නමුත් ඒ සෑම කෙනෙක්ම තමන් දැනුවත්ව වැරදි තොරතුරු දුන්නොත් වක්කීම ගන්න දේශපාලඥයොත් ඒක අනිවාර්යෙන් වක් කියන්න ඕනේ. නිලධාරීන්ත් වක් කියන්න ඕනේ. ජනතාව වැරදි තොරතුරු දුන්නොත් ජනතාවත් ඒ වැරදි වලට නිසි දඬුවමකට පාත්‍ර විය යුතුයි සමාජයේ සියලු දෙනා. මේක නිසා සමෘද්ධිලාභී නිලධාරි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ඒ වගේම ග්‍රාම නිලධාරීන්ට සංවර්ධන නිලධාරීන්ට මෙහිදී වැරදි තොරතුරු ඉදිරිපත් කරොත් දැන දැනම වැරදි තොරතුරු ඉදිරිපත් කරොත් අසත්‍ය කරුණු ඉදිරිපත් කළ තමන්ගේ හිතවතුන්ට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දෙන්න කටයුතු කරොත් දඬුවමක් තියනවා නම් ඒක පිළිබඳව අපිට විරුද්ධ වෙන්න බෑ. මුළු රටේම ජනතාව ඉල්ලන්නේ ඒක වැරදි තොරතුරු දිරා. නමුත් මෙතෙක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් දැන දැනම තොරතුරු ඉදිරිපත් කළ සමෘද්ධි ප්‍රතිලාභය ලබා දුන්නයි කියලා කියන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නැහැ. ඒක නිසා මෙතන්දී ඒක නීතිමය තත්ත්වය අපිට සාධාරණීකරණය කරන්න බෑ, කිසිම වකීමක් නිලධාරින්ට ගන්න බෑ කියන එක ගත යුතුමයි. ගත යුතු වුණත් ඒක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරලා විසඳනවා මිස ප්‍රශ්නේ මගහැරීම මේ වෙලාවේ මේ රටේ සමෘද්ධි ප්‍රතිලාභ තෝරා ගැනීම ක්‍රියාවල ඉවත් වීම කියන එක අපිට පිළිගන්න බෑ.
ගරු එමුතුමා උත්තරේ දිග වැඩි.
උත්තරේ දිග වැඩුණොත් ඒක කියන්න සිද්ධ වෙනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය නෑ. ඔබතුමාම කිව්වා සමෘද්ධි නිලධාරීන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා මේ සමෘද්ධි ශේත්‍ර නිලධාරීන් විදියට ග්‍රාම නිලධාරීන් සහ අනිකුත් සංවර්ධන නිලධාරීන් මේ වෙලාවේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඇවිල්ලා තියෙන්නේ ඔය සුබසාධන පනතේ විශේෂයෙන් 22 වගන්තියේ තියෙන ගැටලුවක් සම්බන්ධව. එතකොට ඔබතුමාම පැහැදිලිව කියනවා හිතාමතා නොවන කාරණාවකදී ඒ අය දඬුවම් විඳින්න ඕනේ නෑ කියලා. හැබැයි පනතේ පැහැදිලිව තියෙනවා ඒ 22 කලින් එකේ තියෙනවා 21 තියෙනවා හිතාමතාම සහ වැරදි තොරතුරු මත කියලා. හිතාමතා කරන දෙයකට දඬුවමක් ඕන කෙනෙකුට තිබ්බට කමක් නැහැ. හැබැයි එහෙම කරනවා නම් හිතාමතා කරපු අයගෙන් දැන් මේ සහනාධාර දීමෙන් වැඩි ප්‍රමාණයක් වැරදි විදියට දීලා තියෙන්නේ දේශපාලන පක්ෂ සහ නායකයන් ගත්ත තීන්දු සහ යම් බලපෑම නිසා. හරිනම් ඒ තීන්දුව කෙලින්ම එන්න ඕනේ දේශපාලන නායකයන්. මේ අහිංසක
ප්‍රශ්නේ කෙටි කරා නම් හොඳයි.
එතකොට කතාන කිතුමනි, ඒ නිසා ඒකෙදි දැන් පනත හදලා තියෙන්නේ නිලධාරීන්ගේ මේ දුප්පත්කම නැති කරන්න විශාල වැඩකටුසක් කරපු නිලධාරීන්ගේ කරපිට තමයි සම්පූර්ණයෙන්ම අව්‍යාජත්වයේ සොයාගන්නේ. ඒ කියන්නේ මේකේ වැරදිද නැද්ද කියලා හොයාගන්න බැරුව මේ නිලධාරියා සිරගත කරන්න කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව, මේ පනතේ වගන්තිය පිළිබඳව හොයලා බලලා කටයුතු කරන ඔබතුමාටත් වගකීමක් තියෙන සම්මුති සම්බන්ධ කටයුත්ත නිසා. ඒ වගේම එතනදී දැන් ඔබතුමා කිව්වා ආදායම 6000ට අඩු අයට තමයි කියලා ලබා දෙන්නේ. ඔව් ඔබතුමාගේ උත්තරේ තියෙනවා.
කියන්නේ මෙන්න මෙහෙම මම උත්තරේ කිව්වේ. ප්‍රශ්නේ.
දැන් දෙවෙනි වාරයට උත්තරේ දෙනවා. එහෙම නේ ඔබතුමා ප්‍රශ්නේ අහුවනම් හරි.
අර කතා නැගිටුමනි. එතකොට අද රටේ තියෙන මේ ආර්ථික අර්බුදයත් එක්ක දැන් 14,000ක් නැතුව ඒක පුද්ගලයෙකුට ජීවත් වෙන්න බෑ සාමාන්‍ය පුංචි ආහාර වේලක් අරගෙනවත්. එතකොට එවැනි තත්ත්වයක් තුළ මේ රටේ ජනතාව තවත් අර්බුදයකට ඇවිල්ලා තවත් දුප්පතුන් වෙලා ඉන්න වෙලාවක මේ ආදායම් මට්ටම සලකා බලලා කටයුතු කිරීමත්, අනිත් එක වැසිකිළියක් තියෙනවා නම් ළමයෙක් ඒ ලෙවල් පාස් වෙලා තියෙනවා නම් එළුවෝ 15ක් ඉන්නවා නම් ඒ වගේම ගෙයක් සාමාන්‍ය විදිහට හදලා තියෙනවා නම් දුප්පතුන් නොමෙයි කියලා මේ පනතනුව කටයුතු කරනකොට කියනවා. ඒ නිසා මේ අසාධාරණ නියෝග ඉවත් කරලා නිවැරදි ආකාරයෙන් කටයුතු කරන මේ නිලධාරීන් එක්ක ඒ තැනකට යන්න පුළුවන්ද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
අපි ඇත්ත වශයෙන්ම දැන් අපිට කියන්න තියෙන්නේ
කරුණාකරලා මන්ත්‍රීතුමා ඔබතුමා
මට උත්තරේ ලබා දෙන්න අවස්ථාව දෙන්න මැදිහත් වෙන්න එපා. දැන් මෙතන වෙලා තියෙන්නේ 6000 කියන එක දැනුයි ක්‍රියාත්මක වෙන්නේ මේ දැන් ක්‍රියාත්මක දීර්ඝ කාලීන ක්‍රියාත්මක ක්‍රියාවලිය තත්ත්වෙ කිව්වේ. අනාගතයේ දැන් අපි අලුත් සමෘද්ධිලාභීන තෝරා ගැනීම ක්‍රියාවලිය වෙනම යනවා. ඒ වෙනම යනකොට තියෙන මට්ටම කියන එක අපි ඉදිරියේදී තීරණය කරනවා. ඒක තීරණය කරන්නේ සුබසාධන මණ්ඩල පනතනුව. ඒ වගේම තමයි සමෘද්ධිලාභීන්ට දිගින් දිගටම සමෘද්ධිලාභී තත්ත්වයේ ඉන්න නෙමෙයි අපේ බලාපොරොත්තුව. සයිබල ගැනීම. සයිබල ගැනීම සඳහා දැන් අපි ගත්තොත් එහෙම ක්‍රමානුකූලව වැඩි වෙලා තිනවා වගේම මේ හදිසි තත්ත්වය තුළ වැඩිවීමක් ලක්ෂ්‍ය තිනවා. ප්‍රශ්න තියෙන පවුල් ආර්ථික ප්‍රශ්න තියෙන ඒක නිසාම තමයි ලක්ෂ 20 සහල් දෙන්න සූදානම් වෙන්නේ. ඒක නිසාම තමයි සමෘද්ධි ප්‍රතිලාභී අර මුදල වැඩි කළ තියෙන්නේ මේ සැරේ බජට් එකෙන් මේ විශේෂ තත්ත්වයන් මත. ඒ නිසාම තමයි සියලුම දෙනාට විවිධාකාර සහන දෙන එකට අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ මේ රජයේ මන්ද පෝෂණය වැඩි වීම නිසා ඒකට ප්‍රමුඛතාවය දීලා තියෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී අර දිනු 6000 මට්ටම කියනක අනිවාර්ය වෙනස් වෙන ඉදිරියේදී ඒ වගේම මේ තත්ත්වය තුළ අපි විශේෂයෙන්ම සියලුම දෙනාට සහනත ලබා දෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ වැරදි කරොත් දනදනම වැරදි කළ නුසුදුසු අයට දඬුවම් දෙනකොට දේශපාලඥයෝ බලපෑම් කළා තිනවා. ඒකත් හොයලා බලන්න ඕනේ. ඒක පිළිබඳ කිසිම තර්කයක් නැහැ. දේශපාලඥයන් බලපෑම් මත නිලධාරී කටයුතු කරොත් ඒක හොයලා බලන්න ඕනේ. නමුත් නිලධාරියෙක් වුණත් දේශපාලඥයෙක් වුණත් පුරවැසියෙක් වුණත් දනදනම වැරදි තොරතුරු දීලා තිනවා නම් දේශපාලන බලපෑම් මත කළා තිනවා නම් ඒකට දඬුවමක් තිනවයි කියලා මේ ව්‍යවස්ථාව පනත තුල තිනවා නම් ඒකට අපිට විරුද්ධ වෙන්න බෑ.
එමෙතුවා ඉක්මන් කරන්න.
ඒක නිසා ඒක ගැන අපිට කියන්න තියෙන එච්චරයි. නමුත් අසාධාරණ විදිහට මේක යම් කිසි දෙයක් තියෙනවා නම් ඔබතුමාල ඉදිරිපත් කරන්න ලිඛිතව.
හරි.
ලිඛිතව මේ වෙනතෙක් මට ඉදිරිපත් කළා නැහැ. ඒ ගැන අපි සාකච්ඡා කරමු.
බොහොම ස්තුතියි ශක් රහමන් මන්තුමා. විපක්ෂනායකතුමා
ආනවා
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම රටේ තියෙන වාතාවරණය අනුව මේ කතා කරපු මාතෘකාව ඉතාමත්ම වැදගත් වෙලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාගෙන්. දැන් ඔබතුමා සංඛ්‍යා ලේඛන වගේක් ඉදිරිපත් කරා දුප්පත්කම ගැන. ගරු කතානායකතුමනි, කෝවිඩ් කොරෝනා අර්බුදයෙන් පස්සේ, ඒ වගේම මේ රට බංකොලොත් වීමෙන් පස්සේ ඔය සංඛ්‍යා ලේඛන වලට වැඩිය වඩා ඉතාමත්ම භයානක තත්ත්වයක් දුප්පත්කමේ ප්‍රතිශතයට ඇතුල් වෙනවා. එතකොට දැන් රජයේ යම් කිසි සහනාධාරයක් ලබා දෙනවා නම් දුප්පත්කම කේන්ද්‍ර කරගෙන අනිවාර්යෙන්ම අලුත් විධිමත් විනිවිද භාවයෙන් යුක්ත වූ සංගණනයක් කරලා, මොකද අර අපේ හර්ෂඩි සිල්ලම ඇතුමා කියනා වගේ අර පවටි ඩෙසයිල්ස් ටික ඉස්සර තිබුණේ 3-4 නම් ඒ ඩෙසයිල්ස් ටික ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ රටේ 70%-80% මම මේ කරන්නේ මේ ගෙස් එකක් විතරයි. ගෙස් කළා හරියන්නේ නැහැ. You have to get a proper estimation. එතකොට ඒක එක කාරණාවක්. අනික් කාරණා තමයි මම ඔබතුමාට කියන්න කැමති, උදාහරණයක් වශයෙන් ගත්තොත් පුද්ගලින් දෙකොට්ටාසයක් ඉන්නවා. පවුල් දෙකක් ඉන්නවා. එක හා සමානම දුප්පත්කම්. හරි? හැබැයි පහුගිය කාලේ එක්කෙනෙකුට දුන්න සහනාධාරය අනික් කෙනාට දුන්නේ නැහැ. හැබැයි දෙන්නම සුදුසුයි. මේ සමාජ ප්‍රතිලාභ, සමාජ සේවා ප්‍රතිලාභ පනත තුළ එහෙම තෝරන නිලධාරියාට වග කියන්න සිද්ධ වෙනවා. අර වගේ වරදක් සිදුනවා. මේ පනතට, මේක මේ දේශපාලන කතා කරනනේ, මේක මේ පනතට හැමදාම මේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් විරුද්ධ වෙලා හිටියේ. හැබැයි මං හිතන්නේ වර්තමාන ජනාධිපතිවරයා මේ ගෙනාපු කොන්දේසිය හොඳ දෙයක්. හොඳ දෙයක් කියන්නේ එකම සුදුසුකම් තියෙන එකම පවුල් දෙකකට දෙවිදිහකට සලකන්න බෑ. දෙවිදිහකට සැලකුවොත් ඒ පුද්ගලයාට ඔය සමාජ ප්‍රතිලාභ පනත යටතේ ඒ නිලධාරියාට ඒ වායේ කල විපාක විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මං ඒ කාරණාවත් ප්‍රකාශ කරමින් බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා, විනිවිද භාවයෙන් යුක්ත වූ අලුත් සංගණනයක් අපේ රටේ කරලා හරියට නියම දුප්පත්කම තෝරගන්න. දැන් ඔය පහුගිය කාලේ මොකද under $2 a day, එහෙම නැත්නම් $3.2 a day, එහෙම නැත්නම් කිලෝ කැලරි ප්‍රමාණය ලබා ගැනීම. ඉතින් එහෙම හරියන්නේ නැහැ. මොකද මේ දුප්පත්කමේ කියන එකේ විග්‍රහයන් රසක් තියෙනවා. You have income poverty, you have consumption poverty, you have investment poverty. ඉතින් දුප්පත්කමේ වර්ගීකරණ රාශියක් තියෙනවා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන, වර්තමාන census and statistics department එකට මම හිතන්නේ ඒ අවශ්‍ය know-how තියෙනවයි කියලා. අද තියෙන complicated situation එක, poverty situation එක පිළිබඳව හොඳ scientific විග්‍රහයක් කරන්න, data based evidence based විග්‍රහයක් කරන්න. ස්තුතියි.
වාරි මාර්ගයෙන් මම තුමා උත්තර දෙන්න. Yes.
විනාඩිය. ගරු කතානායකතුමා, මේ අපි ඉතාමත් වැදගත් කාරණාවක් මේ දරිද්‍රතාවය. දැන් ගරු ඇමතිතුමා කිව්වා 2019 වෙනකොට දරිද්‍රතාවයේ 3.2 කියලා. හැබැයි ගරු කතානායකතුමා, එතුමාට මං හිතන්නේ වැරදි දත්ත කවුරු හරි දීලා තියෙනවා. මම මේ මගේ අතේ තියෙන්නේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක. ඒක මෙන්න මෙහෙම කියනවා, 2019 පරණ නිර්ණායකයන් අනුව 3.2 දරිද්‍රතාවය. නමුත් 2019 යාවත්කාලීන කරන ලද නිර්ණායකයන් අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 14.3. ඒතර ගරු විපක්ෂ නායකතුමා කියන්නේ 2019 දෙසැම්බර් මාසයේ ඉඳන් පටන් ගත්ත ආර්ථික අහේනිය නිසා අද වෙනකොට දරිද්‍රතාවය කීයද කියලා. ඒක ලෝක බැංකුව එදා මුළු 225ටම කරපු ප්‍රසන්ටේෂන් එකේ කිව්වා 126ක් පමණ වෙනවා කියලා. පේර්දෙනිය විශ්වවිද්‍යාලය කරපු සමීක්ෂණයකින් කිව්වා ඒක 40-45 අතර වෙනවා කියලා. දැන් මෙතන මං හිතන්නේ අපි ඇත්ත වශයෙන්ම යථාර්ථය පිළිගන්නවා. එතකොට මේ සමෘද්ධි වැඩපිළිවෙල හරහා කොච්චර දරිද්‍රතාවයෙන් පුද්ගලයන් එළියට ගන්න පුළුවන් වුණාද කියන මේ ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා. 3.2 නෙමෙයි, 14.3. එතකොට ගරු ඇමතිතුමාට මම ඉතාමත්ම කාරණිකව ඉල්ලා සිටින්නේ, මේ මම කියවන්නේ ඔබතුමාගේ ටෙලිෆෝන් එකේ තියෙන වෙබ්සයිට් එක. මේක කියන 14.3 කියලා යාවත් කාලීන කරන ලද නිර්ණායකයන් අනුව 3.3ක නෙමෙයි. මම ඒකයි ඔබතුමාට මේ පැහැදිලි කරන්න උත්සාහ කරේ. බොහොම ස්තුතියි.
පරිමාර්ග අමාත්‍යතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, දැන් පසුගිය පක්ෂ නායක රැසීමේ සටහන් වල තියෙනවා බිස්නස් කමිටි එක අද එකට කැදවනවා කියලා. ඉතින් එකට කැදවන්න, අනිත් රැසීම ඊට පස්සේ කැදවන්න. මේ තියෙන්නේ ජනවාරි 2021 PM. අපේ එකට කැදවන්න, ඊට පස්සේ ඔබතුමා ඕනතර රැසීම් දෙන්න පුළුවන්. අපේ එක එකට කැදවන්න, මේ මිනිත්ස දින එකට. You can have any number of meetings after that.
හරි හරි, කරුණාකරලා ඉන්න අර ඇමතුමට උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නේ අයන්න කොටසේ පළවෙනි කොටසට පිළිතුර 18236යි, දෙවෙනි කොටසට පිළිතුර 26271යි, තුන්වෙනි කොටසට පිළිතුර අයදුම් කරුවන් 3273ක්, ඉඩම් ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් ගොඩ ඉඩම් 2748ක්, වාරි ඉඩම් 525ක්. ආ ප්‍රශ්නය පළවෙනි කොටසට පිළිතුර ඔව්, දෙවෙනි කොටසට පිළිතුර එක ඉඩම් කච්චේරි 20/23 ජනවාරි මාසේ 15 දිනට දින යොදාගෙන තලාව, තඹුත්තේ ගම, නොච්චියා ගම, එපාවල, ගල්නෑව, මීගලෑව යන කොට්ටාසවල පැවැත්වීමට කටයුතු කරගෙන යනවා. දැනට භුක්ති විඳින ඉඩම් සඳහා මායිම්ගල් දමා පිඹුරුපත් සකස් කරගෙන යනවා. කොට්ටාස මට්ටමින් පළාත් දින පවත්වා අනුපවුල් වලට මේ අවුරුද්දේ මාර්තු මාසේ 31 දිනට මහවැලි H කලාපයේ ප්‍රධානපත්‍ර නොමැති අය වෙත ප්‍රධානපත්‍ර ලබා දීමට සැලසුම් කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. තුන්වෙනි කොටසට පිළිතුර 20/23 දෙසැම්බර් මාසේ 30 වෙනකොට ලබා දෙන්න කටයුතු කරනවා. ඈ ප්‍රශ්නයේ පිළිතුර අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල කොට්ටාසේ දේවව් වැව ගැන. මේ වැව් 1958 තමයි එමෙතුම ආරම්භ කරලා තියෙන්නේ. දැනට අක්කර 3000ක් වගා කරනවා. හැබැයි තව අක්කර 800ක් වැඩි කරගන්න පුළුවන්. දැනට වයම්බැල ආරම්භ කරලා වැඩ කරගෙන යනවා. වයම්බැල අරහා දේවව් වැවටයි වයම්බැලටයි තියෙන දුර ප්‍රමාණය කිලෝමීටර් 3ක් දුරින් තමයි මේ එළ යන්නේ. මේ කිලෝමීටර් 3ක් කපලා වතුරු යන්න පුළුවන් විදිහට හදලා දුන්නොත් තව අක්කර 800ක් වගා කරගන්න පුළුවන්. යල මහ දෙකම කරගන්න පුළුවන්. මෙහෙම දෙයක් කරවොත් ඉතාම වටිනවා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල බල ප්‍රදේශින ගොයි මහතුරට. ඔබගේ ඉල්ලීමක් කරනවා මේ කටයුතු කරලා දෙන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා මෙතුමනි.
ගරු මන්ත්‍රීතුමනි, අපිට පළවෙනියෙන් මම ඔය ගැන සාකච්ඡා කරා නිලධාරීන් එක්ක, RPM මහත්තයත් එක්ක දැන් කතා කරා. අපිට ව්‍යාපෘතිය අවසාන කරයින් පස්සේ ඔය ඉල්ලීම් පිළිබඳ, ඕක විතරක් නෙමෙයි තවත් ඇලමාර්ග ගෙනියන්න වතුර ධාරිතාව ප්‍රමාණය තියෙනවා නම් ඒක ඉටු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. යෝජනාවක් හැටියට මම බාර ගන්නම් ඒක.
දෙවෙනි අතුරු ප්‍රශ්නය මෙතුමා, ක්‍රිස්තු පූර්ව 455 තමයි කලාවව තාදුසේන රජතුමා විසින් ආරම්භ කරලා හදලා තියෙනවා. හැබැයි දැනට කලාවව ඉඳලා කිලෝමීටර් 26ක් පරණ ජෝදලේ කලාවහ, එවාගම කාගම, කටියාව දක්වා වතුරු යනවා එමෙතුමා. මේ පහළ වැව් 20ක් තියෙනවා. අක්කර 8850ක් වගා කටයුතු කරනවා. යල මහ දෙකම කරනවා එමෙතුමා. හිතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ කිලෝමීටර් 26 වතුරු යන මාර්ගයේදී සෙල්මීනියාව, එවාගම ඔබ දන්නවා ඉතාම වැව්වල එන පාවල යන කුතු වෙලා දනට කෙලේ වෙලා තියෙනවා, රොන් මඩු වැඩිවීමක් වෙලා තියෙනවා, වතුර යන එක අඩුවීමක් වෙලා තියෙනවා නිසා ඉතාම වගා කටයුතු වලට හානියක් වෙලා තියෙනවා. එමෙතුමා ඔබගේ ඉල්ලීමක් කරනවා, දැන් ඔබතුමා උත්තරයක් දෙයි අපිට මුදල් නෑ කියයි. හැබැයි මුදල් නැති වුණාට එමෙතුමා මහවලි වල මැෂින් තියෙනවා එමෙතුමා, ඒක සුද්ධබද්ධ කරන්න ඉතාම බරපතල මැෂින් තියෙනවා, ඒක දාලා සුද්ධබද්ධ කරලා දෙන්න ඕනේ කියලා ගොවි මහතුරුගේ ඉල්ලීමක් තියෙනවා, ඒක කරලා දෙන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා එමෙතුමනි.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මන්ත්‍රීවරයෙක් හැටියට ඉල්ලීම කරලා දෙන්න, අපි ගොවි සංවිධානත් එක්කත් සාකච්ඡා කරලා අපිට යන්ත්‍රෝපකරණ යෙදවීමේ හැකියාව තියෙනවා. මම නෑ කියලා සල්ලි නෑ කියලා මග අරිනව නෙමෙයි, ඒකට ප්‍රතිපාදනත් අපිට හොයාගන්න පුළුවන්. මොකද අපිට මේන්ටෙනන්ස් වලට තියෙනවා, අපි ඒකින් හදලා අරන් දෙන්න ඉල්ලීමක්.
රෝහිණී කුමාර විජයරත්න මැතිණිය ඇබ්සෙන්ට්. අජිත් මන්න පෙරුම් මැතිතුමා, ආයෝජන උපාධන මැතිතුමා. ප්‍රශ්න අංක 10
දෙකක් කල්.
ප්‍රෙසිඩන්ට් කියන ගරු කතානායකතුමනි, මේක කිසිම කාර්යක්ෂමතාවයක් නැති පාර්ලිමේන්තුවක් වෙලා අහ ප්‍රශ්නයක් අහලා අපි උදේ ඉඳන් ගම්පහම නිසි වෙනුවෙන් ඇවිදලා ඉන්නේ ජනතාව වෙනුවෙන්. ඉතින් අමතිවරයාට එන්න බැරි නම් මේකට උත්තරේ දෙන්න තේරුමක් තියනවද? සති දෙකක් කල් දාන්න පොඩි ප්‍රශ්නයක් නේ අහලා තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
අමතිවරයා ආපු නැති ප්‍රශ්නේ
විෂය බාර අමතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තියෙන්නේ. ඔබතුමාට ඒක ප්‍රශ්න කරන්න බෑ ගරු මන්ත්‍රීතුමා. පාර්ලිමේන්තු හරි, දැන් මගේ කන්නම් මම ඇවිල්ලා දෙනවා. ඔව් දැන් මේක විෂයභාර ඇමතුමා. නෑ ඕනෙම ගරු මන්ත්‍රීතුමා, දැන් අද මේ ප්‍රශ්න වලින් කී දෙනෙක් මන්ත්‍රීවරු ඇවිල්ලා නැද්ද? ඒ වගේම ඇමතිවරයාටත් එතුමාට තියෙන නිල රාජකාරිය අනුව කල් ඉල්ලන්න අයිතියක්
තියෙනවා.
ස්ථාවර නියෝග ඇත්තේ කල් ඉල්ලන්න පුළුවන්.
දෙවන වටේ පළවෙනි ප්‍රශ්නය විපක්ෂ නායකතුමා.
වලින් පසුව මේ මම සුසිල් ඇමතුමාගෙන් අවසරයක් දීලා මට පොඩි කාරණාවක් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න.
ස්තුති. සභාගත කරන්න. අහනවද කවුරු හරි? දෙවන වටේ ප්‍රශ්නය අහනවද? පළවෙනි ප්‍රශ්නය
අහනවා. කරු කතා නැතුමනි.
තුන්වෙනි දෙවෙනි ප්‍රශ්නය ප්‍රවාහන ඇමතුමා සභාගත කරන්න පිළිතුර.
සභාගත කරනවා.
තුන්වෙනි ප්‍රශ්නේ හේෂා විතානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ
ආගත කරනවා.
අහනවා කරු කතා නැතුමනි.
පස්වෙනි ප්‍රශ්නය
අහනවා කරු කතා නැතුමනි.
සභාගත
කරනවා. හයවෙනි ප්‍රශ්නය
අහනවා කරු කතා නැතුමනි.
අත් දෙකක් අල්ලෙල්ලනවා.
නමවෙනි ප්‍රශ්නය
අහනවා කරු කතා නැතුමනි.
කීවෙනි ප්‍රශ්න?
නමේ
සභාගත කරනවා.
කොම ස්තුතියි. 27-2 ඇරදී ප්‍රශ්නය අතුරලී රතන හිමි.
ගරු කතානායකතුමනි, මෙම ප්‍රශ්නය 27-2 ඇරදී ඉදිරිපත් කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය මන් වෙත. අද රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව අපි සියලු දෙනාම දන්න කාරණය. සාමාන්‍යයෙන් ග්‍රාමීය හා නාගරික දුප්පත් ජනතාවට එදිනෙදා ආහාර වේලක් නොමැති බව මම සිතන්නේ ඔබ පිළිගන්නවා ඇතයි කියා. එමෙන්න සමහර ළමුන් පාසල් කාලය තුළ ආහාර නොමැති හේන් ක්ලාන්ත වී ඇද වැටෙන බව අද හෙළි වෙලා තිබෙනවා. අඩු බැරති දරුවන් විශාල වශයෙන් උපදින බව රෝහල් පිළිගෙන තියෙනවා. ඒ වගේ විශේෂයෙන්ම මිනිසුන් විශේෂයෙන්ම රජයේ සේවකයන්ගේ පටන් සියලු දෙනාම ඉතාම අපහසු ජීවිතයක් අඩු වැටුක් තත්ත්වයක් යටතේ ජීවන මිල ඉහළ යාමත් එක්ක ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. සියලුම කර්මාන්ත විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සැලකියුතු ප්‍රමාණයකින් කඩා වැටලා තියෙනවා. මෙවැනි වාතාවරණයක් යටතේ විශාල මුදලක් වැය කරමින් නිදහස් උත්සවයක් පැවැත්වීමට සුදුසු නොවන බව අපගේ හැඟීමයි. හමුදා ආචාර පෙළපාලි තියලා දැවැන්ත වෙඩිපත්තු කරලා සද්ද කරලා අපට සමරන්න තරම් අද නිදහසක් තියෙනවද කියන ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා. ඒ වගේම අද අග්‍රාමාත්‍යතුමාගේ උත්තරේ ඇති සමහර වෙලාවට මිලියන 200යි කියලා. නමුත් වෙඩි බෙහෙත් ආරක්ෂක අමාත්‍යංශයට යන වියදම ගත්තට පස්සේ මිලියන 200 නෙවෙයි මිලියන විශාල ප්‍රමාණයක් මේ නිදහස් උත්සවයේ සමරන්න යනවා. ඒ නිසා මේ මුදල රටේ මේ දැවෙන ප්‍රශ්නවලට අර්ථාන්විත දෙයකට යොදවලා සරල විදියට සියලු ජනතාවට නිදහස් සමරන හැටියට ඉල්ලන හැටියටම අයිල්ල හිටිනවා. සමරන්න තරම් ලොකු නිදහසකුත් නැහැ. ඒ වගේම අපි ඉතාම අපහසුතාවෙන් ඉන්නේ රටට ආදර්ශයක් ලැබෙන පණිවිඩයක් ජාතියට ලබා දීම තමයි මේ දිනේ වැදගත් කියලා අපි කල්පනා කරන්නේ. ඒ අනුව ගරු කතානායකතුමනි, මෙවැනි නිදහස් උත්සවයක් පවත්වන්නේද අලින් පැවති ආසේම මෙවර නිදහස් උත්සවය පැවැත්වීම සඳහා කොපමණ මුදලක් වැය කරන්නේද? ඒක මිලියන 200 කියලා කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ආරක්ෂක අමාත්‍යාංශවලට යන මුදලත් එක්ක ගත්තම අතිවිශාල මුදලක්. පවතින වාතාවරණ යටතේ රට ඉතාමත් ආර්ථික අර්බුදයේ ගිලී තිබේදී මෙවැනි නිදහස් උත්සවයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් පවතිනවාද? මෙම නිදහස් උත්සවයේ කිසිම වියදමකින් තොර වැඩි උත්සව පවත්වන්නේ නැතුව සාමාන්‍යයන් සමානට ප්‍රකාශ කොට ජනතාව තුළ ප්‍රබෝධයක් ඇතිවෙන ප්‍රකාශයක්, රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටින ප්‍රකාශයක්, හැම බිම්මංගලක්ම වගා කිරීමට රටේ සෞත්සාහයෙන් නැගී සිටීමට ජාතික ආමන්ත්‍රණයක් සහිත වැඩපිළිවෙලකට රට ආමන්ත්‍රණය කරනවා මිසක් මුදල් කාබාසිනිය කරන වැඩ නිදහස් උත්සව සැමරීම අර්ථ විරහිත විහිළුවට ලක්වන කටයුත්තක් බව ඔබතුමා දන්නවා ඇතැයි කියලා මා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, පූජ්‍ය රතන ස්වාමීන් වහන්සේ විසින් අහන ප්‍රශ්නයට කැටියෙන් මම පිළිතුරු දෙනවා. ඒ විස්තරාත්මකද අපේ රාජ්‍යමත්තුමා විසින් පිළිතුරු දෙනවා ඇති. එක, අහන ප්‍රශ්නය, නිදහස් උත්සවය පවත්වන්නේද? ඔවු, මෙවර නිදහස් දින උත්සවය පෙබරවාරි 4 වෙනි දින ගානමදේ පිටියේදී පැවැත්වෙන අතර පෙරදින පෙර දවස් කීපය ආගමික කටයුතු වලද සංවිධානය කර තිබෙනවා. ඒ වගේම කොළඹ මහනුවර හා යාපනයේ විශේෂයෙන් ජාතික නිදහස් දින උත්සව වැඩසටහන් ප්‍රාදේශීය වශයෙන් පැවැත්වීමට කමිටුව තීරණය කළා වැඩ කරගෙන යනවා. ඔබ වහන්සේ සඳහන් කරන දෙවැනි ප්‍රශ්නය, වැයශීර්ෂය අඩු කිරීමට නිරන්තරයෙන් තනතුමාගෙන් ප්‍රධාන කමිටුව උපදෙස් දී තිබෙනවා. කීප වාරයක්ම ඒ අනුව වැයශීර්ෂ අඩු කරමින් නමුත් ප්‍රාදේශීය වශයෙන් අපි ඉටු කළ යුතු ජාතික කර්තව්‍ය අඛණ්ඩයි හාමුදුරනේ. ජාතික නිදහස් සටන වෙනුවෙන් දිවි පිදුවන් සිහිපත් කිරීමේ වැඩපිළිවෙලක් අතිරේකව ඇතුළත් වී තිබෙනවා. තරුණ පරම්පරාවට, ශිෂ්‍ය පරම්පරාවට සුවිශේෂ තැනක් මේ සම්බන්ධව සම්බන්ධ වෙන වැඩපිළිවෙළවල් අධ්‍යාපන අමාත්‍යංශයත් තරුණ අමාත්‍යංශයත් විසින් සංවිධානය කර තිබෙනවා. ගරු කතානායකතුමනි, වියදම් අඩු කිරීම සඳහා පමණක් නොව අපේ රටේ අහරින් සම්පෝෂිත වෙන ඉලක්කයට ලංවීම සඳහා සහල් අතින් සම්පෝෂිත භාවයට ලක් කිරීමේ වැඩසටහන් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ආරම්භ කර තියෙන වැඩපිළිවෙලට තවත් ධෛර්යයක් මේ දින කීපය තුළ, නිදහස් දින කීපය තුළද විශේෂයෙන් කටයුතු කිරීමට වැඩපිළිවෙලට අන්තර්ගත කර තිබෙනවා. එය මා කලින් සඳහන් කර පරිදි පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවටත්, බටහිර සිට නැගෙනහිර වෙරළ දක්වාත් රටපුරා එකම සහයෝගයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට හා ඒ පිළිබඳ සාකච්ඡා වාර පැවැත්වීගෙන යනවා. 1948 බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වනතෙක්, 1802-1815 උඩරට ගිවිසුමෙන් පසු උඩරට ගිවිසුමේ ඇතිවුණු ඒ පොරොන්දු කඩකිරීම් ඇතුළු ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හා නිදහසට සටන් වැදුණු වාරියපොළ සුමංගල මහනාහිමියන්, කොංගාලකොඩ බණ්ඩා වීර කැප්පටිපොළ නායකයන් ඒ වාගේම කුඩහපල නාහිමිය ඇතුළු ඒ සටන් රාශියම යළි ජනතාවට සිහිපත් කරවීම අපේ ජාතික යුතුකමක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒ ජාතික යුතුකම තමයි නිදහස් සටන ඔපවත් කරේ. ඉන් පසුවත් ඊළඟ සතවර්ෂයේ දක්වා 1948 දක්වා එම කැපවීම් කර සිංහල දෙමළ මුස්ලිම් නායකයන්ට සිහිපත් කරන වැඩපිළිවෙළවල් දියත් වෙනවා. මේවා රජයේ මගින් වැයකොට කිරීමක් ලෙස කල්පනා කරන්න එපා. නෑ, එයින් බාහිරව එම වැඩපිළිවෙළවල් වෙන වෙනම සංවිධානය කර දියත් කිරීම අපේ ජාතික යුතුකමක් නිදහස් දිනය සඳහා. ඒ වගේම දළදා මන්දිරයෙන් විශේෂ දළදා පෙරහැරක්ද පැවැත්වෙනවා. ජනරජ පෙරහැරක් 75 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් 1948 දියසේනායක මැතිතුමා විසින් ආරම්භ කළ මේ ප්‍රකාශනය නිදහස් බ්‍රිතාන්‍ය නිදහස් වීමේ ප්‍රකාශනය තහවුරු කරන්නට සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1972 මැයි 22 වෙනිදා ජනරජයක් බවට පත් කරා. මේ අඛණ්ඩ තත්වයන් මත කටයුතු කොට ක්‍රියා කිරීම සඳහා ඔබ වහන්සේගේද අපේ රටේ සෑම දේශපාලන පක්ෂයක් සංවිධානයකම සහයෝගය අප බලාපොරොත්තු වෙන බව සඳහන් කරන්න කැමැතියි. ඒ වෙනුවෙන් සැකසුණු වැඩසටහන විස්තරයන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට විශේෂයෙන් ලබා දීමට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ප්‍රාදේශීය සංවර්ධන කොමිටිවලට ලබා දීමට ක්‍රියා කරමින් සිටිනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, රට වෙනුවෙන් දිවිඳුන් රණවිරුවන් අපේ රටේ නිදහස රැක්කා, අපේ රටේ ස්වෛරීභාවය රැක්වා, අපේ රටේ ත්‍රස්තවාදය පරාජයට පත් කරා. ඒ සෑම රණවිරුවෙක්ටම අපේ යුතුකමක් හා වගකීමක් හා බැඳීමක් තියෙනවා අපේ රටේ නිදහස ආරක්ෂා කරන්න මේ 75 වසර තුළ කටයුතු කිරීම පිළිබඳව. මෙවැනි විස්තරාත්මක වැඩසටහනක් ගමින් ගමට ප්‍රාලේ කොට්ටාසයෙන් කොට්ටාසයට දිස්ත්‍රික්කෙන් හා පළාත් වශයෙන් වියදම් කපා හරිමින් දැනට ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා අයවැය ලේඛනයේ. ඒ ප්‍රතිපාදන ඉලක්ක අඩු කරමින් කටයුතු කරන්න සංවිධානය කර තිබෙනවා. මීට වඩා රාජ්‍ය අමාත්‍ය මේ බාර අපේ රාජ්‍ය අමාත්‍යතුමාද නිදහස් දින කටයුතු පිළිබඳව තම විස්තරයන් එකතු කරනවා ඇති ඔබ වහන්සේ විසින් සඳහන් කළ කරුණු බල. නෑ, ප්‍රශ්න 4ක් අහලා තියෙනවා. නෑ, කොළඹ මහා පරිමාණයක් කියන්නේ එය ඉතාම අඩුවෙන් සංවිධානය කර තිබෙන සඳහන් කරා. දාළු මෝදුර පිටියේ ඉතාම චාම් රාජ උත්සවයක් පැවැත්වෙනවා, සංස්කෘතික උත්සවයක් පැවැත්වෙනවා කලින් දවසේ. එය සංස්කෘතික කාර්යයක් ඇට නිදහස් චතුරස්රේ අපේ ජාතික නායකයන්ට ඩී.එස්. සෙන්නායක මැතිතුමා ප්‍රධාන ජාතික නායකයන් නිදහස් සටනේ නායකයන්ට ගෞරවය දක්වනවා ඒ ස්ථාන පිහිටි තැන්වල. ඉතින් මේ වගේ දීර්ඝ වැඩසටහනක් සරලව පවත්වන්නේ. ඒ නිසා බවහන්සේගෙන් මම ඉල්ලා සිටිනවා වාරියපොළ හාන්දුරෝ, කුඩහපොළ හාන්දුරෝ, ප්‍රධාන මහා සංගරුවෙන්නේ මේ ජාතික සටන පනවත් කරමු. දෙමළ නායකයන්ද විස්තරාත්මකව ඒ ගෞරවයට පරිවර්තනවා. ස්වදේශ කටයුතු රාජ අමාත්‍යතුමා විසින් වැඩිදුරටත් මේ කාරණය විස්තර කරනවා ඇති කතා නායකතුමනේ. මොකද නිදහස් දිනය සමරන්නේ නැතුව ඒ උත්කර්ෂවත් බව, ඒ වැදගත්කම අනාගත පරම්පරාවට බහර දීමේ පණිවිඩය තමයි මේ 75 වෙනි නිදහස් දිනේ සිදු වෙන්නේ. නෑ මේ රාජ්‍යමන්ත්‍රීතුමා පිළිතුරු දෙයි. ඒක උත්තර දෙයි ඉතින්.
මේ ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අද දවසේ 27/2 ප්‍රශ්නෙට ගරු අගමැතිතුමා සවිස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. මේ නිදහස් උත්සවය සෑම වසරකම මේක ආණ්ඩුවක් පවත්වන උත්සවයක් නෙවෙයි, මේක ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි හැමෝම එකතු වෙලා පැවැත්විය යුතු සහ දිගින් දිගටම පවත්වගෙන යන උත්සවයක්. එනිසා අපේ හාමුදුරුවෝ පිළිබඳව ඒක නවත්තන්න, එහෙම නැත්නම් මේ උත්සවය පිළිබඳව විවේචනාත්මකව කතා කරනවා නම් මම හිතන්නේ අපේ අමාත්‍යාංශයේ මේ පිළිබඳව දිගින් දිගට දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මට අමාත්‍යාංශ සම්බන්ධ කරගත් දෙන්න පුළුවන් වහන්සේට දැවැන්ත විදිහට මෙහි වියදම් කප්පාදුවක් සිද්ධ කරලා තියෙනවා. දැන් තියෙන්නේ අත්‍යවශ්‍යම උත්සවයේ පැවැත්වීම. ඒක මම හිතන්නේ වැදගත් වෙනවා. මේ වෙද්දි සංචාරක ශේත්‍රයේ යම්කිසි මට්ටමින් වර්ධනය වෙමින් යන අවස්ථාවක ගරු කතානායකතුමනි, රාජ්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්තුමිය ඇතුළු ජාත්‍යන්තර රාජනායකයෝ 400කට පමණ එහි ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම නමෝ නමෝ මාතා සියවසක පියවරක් කියන තේමාව යටතේ ඉදිරි වසර 23-25 තුළම, ඒ කියන්නේ සියවසක් ඉලක්ක කරලා මෙහි වැඩසටහනක් තියෙනවා. ඒ නිසා මෙහි රුපියල් මිලියන 200 වෙන්වෙන්නේ කරු කතානායකතුමනි රාජ්‍ය සහ පෞද්ගලික අංශෙත් දායකත්වයේ ඇතුළ මේ වෙනුවෙන් පෞද්ගලික අයත්, ඒ කියන්නේ ස්පොන්සර් කරනවා, මේ අනුග්‍රහය දක්වනවා. ඒ වගේම පාපැදි සවාරියක් පේදුරුතුඩුවේ සිට දෙවුන්දුරුතුඩුවට සංහිඳියාව නිර්මාණය කරන්න, ඒ වගේම උන්වහන්සේලා සහභාගී වෙන්න පුළුවන් අපේ හාමුදුරනේ දළදා පූජාවකින් තමයි පෙබරවාරි මාසේ 2 වෙනිදා දළදා මන්දිරයේ පැවැත්වෙන සුවිශේෂී දළදා පූජාවකින් වික්ටෝරියා වේල්න මත සර්වරාත්‍රික ධර්මදේශනාවකින් තමයි මෙහි ආරම්භයේ සනිටුහන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන අපේ අදහසක් තියෙනවා මේ වසර පුරාවටම ශ්‍රී ලංකාව තුළ සංස්කෘතික, ඒ වගේම සමාජීය සංහිඳියාව ගොඩනගමින් සියලු අමාත්‍යංශ සියලු පුරවැසියන් එකතු කරමින් මේ නිදහස් උත්සවයේ දිගටම ක්‍රියාවලියක් විදිහට ඉදිරියට ගෙනහිල්ලා සේසෙම සංචාරක ශේත්‍රයට යම් ආකර්ෂණීය මූණුවරක් ලබා දෙමින් මේ 75 වෙනි නිදහස් උත්සවයට යම්කිසි ගෞරවයක් අභිමානයක් දෙන්න. ඉතින් ගරු කතානායකතුමනි, ඒ වෙනුවෙන් මුදලක් නම් වියදම් වෙනවා තමයි. ඒක වියදම් කළ යුතු දේවල්. මොකද අපි මේ වෙනුවෙන් සංස්කෘතික විශේෂාංග ගණනාවක් එකතු වෙනවා. ඒ කියන්නේ නර්තන කණ්ඩායම්, ඒ නර්තන කණ්ඩායම් වලට යම්කිසි මුදලක් දීලා ඒගොල්ලෝ නර්තනයේ දුනොත් තමයි ඇයට යම්කිසි දෙයක් ලැබෙන්නේ. ඒ වගේම ස්ටේජ් එක, සවුන්ඩ් එක, මල්වෙඩි සංදර්ශන සහ අනිකුත් කලා ආයතන, ඒයට යම් යම් මුදල් ඒගොල්ලෝගේ අතර දුන්නම තමයි ඒගොල්ලෝගේ සංස්කෘතිය සහ ඒගොල්ලෝගේ ඒ කර්මාන්තය රැකෙන්නේ. ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් වෙන් කරලා තියෙනවා. අපි උත්සාහ කරනවා මේ මුදලත් තවත් වර්තමාන රටේ තියෙන උන්වහන්සේ ප්‍රකාශ කරපු ඒ කරුණුකාරණ අපි අවබෝධයක් තියෙනවා. ඒවා අපි එකඟයි. අමාරු තත්ත්වයක් තියෙනවා හැමෝටම. ඒ තුළ අභිමානවත් 75 වෙනි නිදහස් උත්සවයේ අපට සමරන්නට අපේ අමාත්‍යංශයට සිදු වෙනවා. උන්වහන්සේට දෙන උත්තරේ තමයි අපි මේ නිදහස් උත්සවයේ උපරිමයෙන්ම අභිමානවත් විදිහට සමරමු. බොහොම ස්තුතියි.
විශ්වති ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනාව සභානායකතුමා. ඔව් විපක්ෂ නායකතුමා.
ඉතාමත්ම කෙටියෙන් මේ වැදගත් කාරණාව අපේ සුසිල් ප්‍රේමචන්ද මහත්මයාට ඉල්ලුම් කරන්න මම මේක යෝජනා කරන්නේ මේ පෙරටේ ගුරුවරු වෙනුවෙන්. ගරු ඇමතිතුමනි, පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ශේෂ්ත්‍රයේ නියැලෙන පුද්ගලයන් සඳහා මහජන බැංකුව හරහා ගරු අමාත්‍යතුමනි ගුරු සෙත බැංකු ණය මුදල ලබා දීලා තියෙනවා 9.5% පොලියට. 2021 වසරේ මහජන බැංකු වාර්ෂික වාර්තාවට අනුව ගනුදෙනුකරුවන් 275,000කට අධික සංඛ්‍යාවකට මෙම විශේෂ ණය මුදල ලබා දීලා තිබෙනවා.
කෙසේ නමුත් එසේ ලබා දී ඇති ගුරුසෙත ණය මුදල සඳහා අය කරනු ලබන ණය පොලි අනුපාතය මේ වසරේ ජනවාරියේ සිට එක පාරටම 15.5 දක්වා වැඩි කරලා තිබෙනවා. මේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ නියැලෙන්නන් සඳහා ලබා දීමේදී වුවද 140ක ණය අවකරණ සීමාව සම්බන්ධයෙන් සලකා බලා ඇති අතර 15.5ක් දක්වා ණය පොලි අනුපාතය වැඩි කිරීමේදී මේ ණය අවකරණ සීමාවද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නිසා මෙම ණය මුදල ලබාගත් සියලු පිරිස් අද දැඩි අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ ඒ ගුරුවරුන්ට ඒ ලැබුණු ගුරුසෙත වැඩසටහනේ මේ එක පාරටම පොලිය දෙගුණයක් හා සමානව, දෙගුණයක් නෙවෙයි ඊට වැඩිය පොඩ්ඩක් අඩුයි, ඒ වැඩි කිරීම ගැන ඔබතුමා යම් පියවරක් ගන්නට කටයුතු කරනවද? මොකද්ද ගන්න පියවර?
තුන්වෙනි ඔය ප්‍රශ්නේ මතු කිරීම ගැන මම ඒක සොයලා බලලා ලබන සභාවාරයේදී පිළිතුරු දෙන්න. ගරු කතානායකතුමනි, ප්‍රධානව කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුව වැඩකටු න්‍යායපත්‍රයේ ප්‍රධානව වැඩකටයුතු වල අංක 1 ධර්ම විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යාලවල නිදහස් විය යුතුයි.
සභාගති
සභාවකින්